ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
සතියක ගෙවිලා තවත් සතියක ආරම්භය සඳු දවසේ සුපුරුදු SBS සිංහල වැඩසටහනේ නිත්‍ය විශේෂාංගයේ සතිය ශ්‍රී ලාංකේය පුවත් සමාලෝචනයටයි දැන් ඉඩ හසර අපි වෙන් කරගන්නේ. අපි අදත් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ආයුබෝවන් සුබෝදසනක්.
ආයුබෝවන් සුබෝදසනක් මధుර.
හොඳයි, අපි මුලින්ම කතා බහ කරමු මේ ලංකාවේ අයවැයත් එක්ක මතුවන අතුරු කාරණා සම්බන්ධයෙන්. දැන් අයවැය තිබුණා, ආණ්ඩු අයවැය දිනුවා. ඒ අතරතුරේදී මේ බලය බෙදීම සම්බන්ධයෙන් නැවතත් ප්‍රධාන මාතෘකාවක් විදිහට මේ දේශපාලන කරලිය උඩට ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ නම, ඒ වගේම සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ සංධානයේ නම් ටික නැවතත් එළියට එන්නට පටන් ගන්න තිබෙනවා. මනෝජ, මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු මොනවද?
ඔව් මధుර, අයවැය විවාදයේ පැවැත්වෙන අතරේ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේ පාර්ලිමේන්තු විවාදයේ පැවැත්වෙන අතරේ ජනාධිපතිතුමා මේ ජාතික ප්‍රශ්නයට විසඳුම සෙවීම පිළිබඳව ආයමත් යෝජනාවක් අරගෙන ආවා. විශේෂයෙන් අයවැයට ඡන්ද දෙද්දී කවුද ඡන්ද දෙන්නේ, කවුද නොදෙන්නේ කියලා සඳහන් වෙද්දී දෙමළ ජාතික සංධානය ඒ මොහොතේ අයවැයට විරුද්ධව ඡන්ද ලබා දෙයි කියලා සාකච්ඡාවකුත් තිබුණා. දැන් කොහොමරි අවසානයේ අයවැය විවාදයේ වෙලාවේදී දෙමළ ජාතික සංධානයේ ඡන්දේ දීමෙන් වැළකී හිටියා. ඒකට සමහර වෙලාවට හේතුව වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම උතුරේ ජනතාවගේ අවශ්‍යතාවන් පිළිබඳව පෙනී ඉන්න, උතුරු නැගෙනහිර අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී ඉන්න, විශේෂයෙන්ම මේ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ දෙමළ ජාතික සංධානය ඇතුළු කණ්ඩායම ඔවුන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාවයකට අවධානය යොමු කරන්න ජනාධිපතිවරයා එක්නතාව පළ කරද්දී ඒ පිළිබඳවත් ඔවුන් දෙවරක් හිතන්නේ නැති කියලා විශ්වාස කරනවා. කොමනත් පෞගිය දවසක දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධන් මහතාගේ නිල නිවසේදී යම් සාකච්ඡාවක් පැවැත්වුණා. අලුත් ව්‍යවස්ථාවකින් උතුරු නැගෙනහිර බලය බෙදා හැරීම, පළාත් සභා මැතිවරණය ඉක්මනට පවත්වන්න, මේ යෝජනා තුනක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්නත් දේශපාලන පක්ෂ විදිහට ඔවුන් තීරණය කරලා තිබුණා. එතකොට මේ සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය වහම නතර කිරීම, අත්පත් කරගෙන තියෙන ඉඩම් දෙමළ ජනතාවට ලබා දීම එක යෝජනාවක්, පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීම තව යෝජනාවක්, උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදා හැරීමට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න කියන මෙන්න මේ යෝජනා තුන ඉදිරිපත් කරන්න ඔවුන් එකඟ වෙලා තිබෙනවා. ඉතින් ඒ අනුව ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් වන ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරයි. දැන් ජාතික ප්‍රශ්නෙට විසඳුමක් ලබා දීම, මේ විශේෂයෙන්ම දෙමළ ජාතික සංධානය ඇතුළු පක්ෂ කීපයක් කරන ඉල්ලීම්, මේවා අයිත් සලකා බලලා විසඳුමක් දෙනවා නම් හොඳයි කියන ස්ථාවරේ බොහෝ දිනක් ඇති කියලා අපිත් විශ්වාස කරනවා. ගොඩක් වෙලාවට බලය ලබා ගන්න පාවිච්චි කරන මාතෘකාවක් පමණක් වෙලා තිබුණ ජාතික ප්‍රශ්නෙට නිසි විසඳුමක් ලබා දීම. ඉතින් ඒ සම්බන්ධයෙන් ආයිමත් අවධානය යොමු වීම කාගේත් අවධානයට යොමු වුණු කාරණාවක් බවට මේ වෙලාවේ පත් වෙලා තියෙනවා මතුර.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකාවට නැවත පැමිණීම සම්බන්ධයෙන්. මේ වන විට ඒ කාරණාව වටා බොහෝ කතන්දර, බොහෝ ප්‍රවෘත්ති මැවමින් පවතිනවා සහ වාර්තා වෙමින් පවතිනවා. ඒ අතරතුරේදී බැසිල් රාජපක්ෂට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ VIP පර්යන්තය හරහා පැමිණීමට ඉඩහසර ලබා දුන්නේ කවුද, එතනින් ගිහට පස්සේ බැකප් වාහන ලබා දුන්නේ කොහොමද, මෙන්න මේ කියන ප්‍රශ්න රාශියක් මතුවෙලා තිබෙනවා. කොහොමද මේ තොරතුරු වාර්තා වෙන්නේ?
ඔව් දැන් ගිය සතිය අපි මේ වැඩසටහනේදී කතා කරා බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා ආයිමත් ලංකාවට පැමිණීම සහ ඔහු ගුවන්තොටුපළට පිළිගන්න ගිය මැති ඇමතිවරු පිළිබඳව අපි කතා කරා. ඉතින් ඒකෙත් ප්‍රධාන කාරණා දෙකකට දැන් අවධානය යොමු වෙලා තියෙනවා. එකක් තමයි හිටපු අමාත්‍යවරයෙක් විදිහට කොහොමද ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් එන්න, ඒත් එක්කම පොලිසියේ පෙරගමන් යතුරු පැදි ලබා දෙන්න කටයුතු කළේ කොහොමද කියන එක පැත්තකින් කතා වෙලා තිබුණා. ඊළඟට මේ ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මයා ඒවගේම පොලිස් කොමිසමේ සමාජිකයෙක් මේ අවස්ථාවට පැමිණිලා ඉන්දියා ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කරන අය මෙවැනි පිළිගැනීමේ අවස්ථාවන්ට එන්නේ කොහොමද කියලා මේ සාකච්ඡා වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම දැන් අපි දැක්කා ඩිලන් පෙරා හිටපු ඇමතිවරයාත් විමසීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ දේශපාලනඥයින් කීප දෙනෙක්ම කතා කරා බැසිල් රාජපක්ෂ කියලා කියන්නේ හිටපු ඇමතිවරයෙක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොහොමද ප්‍රභූ පර්යන්තය පාවිච්චි කරලා ඔහුට ලංකාවට නිඩ හම්බ වුණේ කියලා එහෙම සාකච්ඡාවක් තිබුණා. පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ තවත් සමාජිකයෙක් ආපු කාරණෙත් එක්ක බලද්දී චන්ද්‍රා ප්‍රනාන්දු හිටපු පොලිස්පතිතුමා එහෙම නැත්නම් මේ පොලිස් කොමිසමේ සභාපතිතුමා ලබා දුන්න උත්තරය, ඒ කියන්නේ ඔහු කියලා තිබුණා එතනට ඔහු ගියේ වෙන කාරණයකට ගිය වෙලාවේ එතන කලබලයක් ඇති වෙයි වගේ කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඒ පිළිබඳව හොයා බලන්න තමයි ඔහු ගියේ කියලා. ඇත්තට මේ කාරණේ ඇත්තද කියලත් අපි දැක්ක ආයමත් ප්‍රශ්න කරනවා. කොහොමනම් දැන් බැසිල් රාජපක්ෂට ඇමතිවරයා ලංකාවට ඇවිල්ලා වැඩ පටන් ගන්න තියෙන්නේ මේ සතියේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති අමතිවරුන් හම්බ වෙලා පක්ෂ ක්‍රියාකාරීන් හම්බ වෙලා පක්ෂ මූලස්ථානයට ඔවුන් ගෙන්වලා මේ ඉස්සරහට කරන්න තියෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම පොහොට්ටුවේ ඉදිරි ගමන් මඟ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සමහර මන්ත්‍රීවරු ඒ පිළිබඳව තරම් කැමැත්තෙන් නොඉන්න නිසා ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න ඒ සම්බන්ධයෙන් අදහස් විමසන්න මේක අවස්ථාවක් කරගන්න බැසිල් රාජපක්ෂට පු ඇමතිවර සූදානමින් ඉන්නවා කියලාත් වාර්තා වෙනවා ඔහුගේ ආගමනයෙන් පස්සේ.
පාර්ලිමේන්තුව වෙතටයි නැවතත් අපේ අවධානය යොමු කරන්නේ අයවැයෙන් පස්සේ විශේෂයෙන්ම මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියමිත කාලය අවසන් වන තෙක් විසිරුවන්නේ නැහැ කියලා විශේෂ ප්‍රකාශයක් කරලා තිනවා, පොරොන්දුවක් ලබා දීලා තිනවා. මේ පොරොන්දුව කෙතරම් දුරට සාර්ථක වේවිද සහ මෙහෙම පොරොන්දුවක් දෙන්න රනිල්ට ඉඩහසර නැත්තම් වේදිකාව සකස් වුණේ මොන ආකාරයෙන්ද කියලා අපි පැහැදිලි කිරීමක් කරමු මනෝජ්.
විශේෂයෙන්ම ඔය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවයිද ඡන්දෙකට යයිද කියන කාරණය. අවස්ථා කිහිපයකදී තීරණාත්මක අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව විමසීම් කරලා තිබුණා. කොමත් මේ මාර්තු මාසයෙන් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හරින ජනාධිපතිවරයාට අවස්ථාව තියෙනවා. ඒත් එක්කම මේ පොට්ටුවේ මන්ත්‍රීවරුන්ටත් මේ ප්‍රශ්නේ තිබුණා. පාර්ලිමේන්තුව කලින් විසිරුවන්න එපා කියලා පොට්ටුවේ මන්ත්‍රීවරු ඉල්ලීම් කරලා තිබුණා. කොහොමද දැන් අයවැය විවාදයේ පැවැත්වෙන අතරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියලා තිබුණා මේ තියෙන තත්වය ප්‍රයෝජනයට අරගෙන තමන් පාර්ලිමේන්තුව කලින් විසිරුවා හරින්න සූදානමක් නැහැ කියලා. ඉතින් ඒ අනුව මං හිතන්නේ ටිකක් අර හිතේ තිබුණු සැකසංකා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ආයමත් දුරුණා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මොකද මේ වෙලාවේ පොහොට්ටුවට යම් අවාසියක් සිද්ධ වෙන්න පුළුවන් පාර්ලිමේන්තු විසුරුවල ඡන්දෙකට ගියොත් කියන අදහස තියෙන හින්දා ආයමත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස කිව්වා මාර්තු මාසයෙන් පස්සේ. මම නැත්නම් නියමිත කාලයට කලින් පාර්ලිමේන්තුව විසුරුව හරින සූදානමක් නැති බව.
පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවන්නේ නැහැ කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්න මේ ආකාරයට තමයි පාර්ලිමේන්තුවේ දේශීය අදහස් ප්‍රකාශ කර සිටියේ.
විපක්ෂ නායකතුමා කියලා තුනක් මං මේ පාර්ලිමේන්තුව කල් දාන්නේ නැහැ, මං කල් දාන්නේ නැහැ, මට කල් දාන්න බෑ, මං නිකන් පාර්ලිමේන්තුව විසුර හරින්න යන්නේ. පාරේ කෑ ගැව්වා කියලා. කෑ ගහන අය නෙමෙයි බහුතරය, අද බහුතරය නිශ්ශබ්ද වෙලා ඉන්න.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලිය සතියේ ශ්‍රී ලංකේ පුවත් සමාලෝචනයත් සමග. අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, පොහොට්ටුව වගේම පසුගිය සතියේ අවධානය යොමු වෙච්ච තවත් ප්‍රධාන පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නැවතත් රැස් වුණා. එහිදී පක්ෂයේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරා. ඒ අතරතුරේදී නම් හැලුණා, නම් එකතු වුණා, තනතුරු වෙනස් වුණා. මේ කාරණාව ගැන අපි කතා කරමු.
පක්ෂ මධ්‍යම කාරක සභාව තමයි රැස් වෙලා තිබුණේ මේ සම්බන්ධයෙන් තීරණ ගන්න. විශේෂයෙන්ම පක්ෂයේ හිටපු කීප දෙනෙක් තනතුරු වලින් ඉවත් කරාට පස්සේ ඔවුන් වෙනුවෙන් අලුත් නම් යෝජනා කරන්න, අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න, මේ වගේ කාරණා කීපයක් වෙනුවෙන් තමයි මේ කණ්ඩායම රැස් වෙලා තිබුණේ. ජනාධිපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් දෙදෙනෙක් මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල මේ මන්ත්‍රීවරුන් එවනත වර්තමාන ඇමතිවරුන්ගෙන් පුරප්පාඩු වුණු මේ තරතුරු වලට අලුතින් පුද්ගලයෝ පත් කරා. තුන් දෙනෙක්ම පත් කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ඉන්න කණ්ඩායමෙන් උපසභාපතිවරයෙක් වෙච්චි ෂාන් විජයලාල් ද සිල්වා, ෆයිස මුස්තාෆා, අංගජන් රාමනාදන් කියන මේ තිදෙනාව ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් ඉදිරියට පත් කරා. ඒත් එක්කම මධ්‍යම කාරක සභාවේ ඇති වෙච්චි පුරප්පාඩු සඳහාත් මන්ත්‍රීවරුන් පත් කරන්න තීරණය කරා. ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා ඉවත් කිරීමෙන් සිද්ධ වෙච්ච පුරප්පාඩුව භාණ්ඩාගාරික තනතුරු සඳහා ಭಾರತී දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා පත් කරගත්තා. ඒත් එක්කම ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ තවත් පක්ෂ සහ සංධාන කීපයක් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සංධානයේ අතරින් ප්‍රධානයි. ඒත් එක්කම පොදු ජන එක්සත් පෙරමුණත් ඒ අතර තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්වරයා විදියට තිලංග සුමතිපාල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාවත් පොදු ජන එක්සත් පෙරමුණේ මහලේකම්වරයා ලෙස ෂාන් විජේලාල් ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාවත් පත් කරගන්න කටයුතු කරලා තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය, නිමල් සිරිපාල සිල්වා, මහින්ද අමරවීර මේ කියන ආණ්ඩුවට එකතු වුණු අනෙක් මන්ත්‍රීවරුන් ඇතුළු නව දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවන්න යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. කොමුණත් මේ යෝජනාවට මධ්‍යම කාරක සභාවේ බොහෝ දෙනෙකුගේ එකඟතාව පළ වෙලා තිබුණා. යනෝයම තනතුරු වලින් ඔවුන් ඉවත් වීම නිල වශයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව දැන් ක්‍රියාත්මක වේවි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැරගිය මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්න මේ ආකාරයට පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා. ඒ අතරතුරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමත් නැවතත් කරලියට ඇවිල්ලා තිබෙනවා. විශේෂම දුමින්ද සිල්වාව නිදහස් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් නැවතත් ප්‍රවෘත්ති මතු වෙලා තිබෙනවා. පසුගිය සතියේදී මේ පිළිබඳව අධිකරණය ගෝඨාභය රාජපක්ෂගෙන් කරුණු විමසලා නොතේසිනිකුත් කරලා තිබෙනවා. මනෝජ, මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නවතම තොරතුරු වාර්තා වෙන්නේ මොන ආකාරයෙන්ද?
ඔව්, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබන දෙසැම්බර් 16 වෙනිදා අධිකරණයේ පෙනී ඉඳලා කරුණු දක්වන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කරලා තිබුණා. ඒ ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වෙලා හිටපු දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ප්‍රදානය කරලා ඔහු නිදහස් කරන්න ගත්ත තීරණය බල රහිත කරන්න කියලා ඉල්ලලා තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව. ඉතින් දුමින්ද සිල්වාට ප්‍රදානය කරලා තියෙන ජනාධිපති සමාව බල රහිත කරන්න කියලා නියෝගයක් ඉල්ලලා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර දියණිය, ඒත් එක්කම ඔහුගේ බිරිඳ, ඊට පස්සේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙක් වන ජනාධිපති නීතිඥ ගසාලි හුසෙයින්, මේ අය තමයි මේ පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණේ. මේ පෙත්සම් වලට අදාළව මීට කලින් මෝසමක් ගොනු කරලා පෙත්සම් කාර පාර්ශ්වයේ නීතිඥවරුන් වග උත්තරකාරුවෙක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් කරන්න අවසර දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. මේ ඉල්ලීම පිළිගත්තු ශ්‍රේෂ්ඨාධිකරණය මේ පෙත්සම් වල වග උත්තරකරුවෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් කරන්න අවසර ලබා දුන්නා. මේ නඩු විභාගයේ අතරතුර පෙත්සම් කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් අධිකරණයේදී කිව්වේ මේ පෙත්සමට අදාළ වග උත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මිරිහානේ පුද්ගලික නිවසට නොතේසි යවුවත් ඒ නොතේසි ආපසු හරවල එවලා තියෙනවා කියලා, නොතේසි බහර ගැනීම ප්‍රතික්ෂේප කරන ලදි කියලා සඳහනක් යොදලා තිබුණා කියලත් අධිකරණ හමුවේ සඳහන් කරලා තිබුණා. කොමුණත් දැන් 16 වෙනිදා අධිකරණයේ පෙනී ඉන්න කියලා තමයි නොතේසි නිකුත් වෙලා තියෙන්නේ. හිටපු ජනාධිපතිවරයාට දුමින්ද සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් වන කාරණයට අදාළව.
හොඳයි, දේශපාලන කාරණා පස්සකින් තබලා අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ මුදල් ඒකකයට. ශ්‍රී ලංකාවේ රුපියල සම්බන්ධයෙන් වාර්තා වන නවතම ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් තමයි ලෝකයේ මේ අර්බුදවලට යන මුදල් ඒකකවලට ශ්‍රී ලංකාවේ රුපියලත් එකතු වෙලා කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. පසුගිය සතියේ තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා වුණේ. මනෝජ, මේ සම්බන්ධයෙන් අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු.
ඔව්, ලෝකයේ මුදල් ඒකක අතරින් අර්බුදවලට ගොදුරු වෙන්න ඉහළ අවදානමක් තියෙන මුදල් ඒකක හත අතරට අපේ රුපියලක්, ශ්‍රී ලංකා රුපියලක් ඇතුල් කරලා ජපානයේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් අනතුරු ඇඟවීමක් දක්වලා තිබුණා. මේ අනතුරු ඇඟවීම සිද්ධ කරලා තිබුණේ ලෝකයේ රටවල් 32ක මුදල් ඒකක ගැන සිදු කරපු සමීක්ෂණයකදී. දැන් මේ ලංකාවේ මුදල් ඒකකයේ වෙන රුපියල කඩාවැටීම ගැනත් අදහස් පළ කරලා මේ මූල්‍ය ආයතනය කියලා තිබුණේ ලංකාව සතුව තියෙන විදේශ සංචිත, විනිමය අනුපාත, මූල්‍ය තත්වය, පොලි අනුපාත, මේ කරුණු මුල් කරගෙන මේ තත්වය ප්‍රකාශයට පත් කරා කියලා. ඉතින් රුපියලය අතර තියෙනවා. ඊට අමතරව මේ මුදල් ඒකක අතරට ඊජිප්තුව, රුමේනියාව, තුර්කිය, චෙක් ජනරාජ්‍ය, පකිස්තානය, හංගේරියාව කියන රටවලුත් ඇතුළත් වෙලා තියෙනවා. මේ අතරින් ඉහළම අවධානය මේ තියෙන්නේ ඊජිප්තු මුදල් ඒකකය. ශ්‍රී ලංකාව මේ හත අතරින් තුන්වන ස්ථානයේ පසුවන මුදල් ඒකකයේ බවට රුපියල පත් වෙන බව මේ සමීක්ෂණය අනුව ප්‍රකාශයට පත් කරලා තිබුණා.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ SBS සිංහල ගුවන්විදුලියේ සතිය ශ්‍රී ලංකාවේ පුවත් සමාලෝචනයේ නිමාවටපත් කරන්නේ සූතනම් වන්නේ අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් බොහොම ස්තුති මధుර.
SBS Radio.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.